මොකක්ද අරමුණ? ඔබ මොහොතක් විමසලා කල්පනා කරලා බලන්න. ඔබේ දැක්ම මොකද්ද? දර්ශනය මොකද්ද කියලා? මෙන්න මේ බඳු දැක්මක් දර්ශනයක් ඔබට ඇති. මෙන්න මේ කර්ම කළොත්, නිබඳු චර්යාවන්ගෙන් යුක්ත වුණොත් මගේ උපත මෙන්න මේ වගේ තැන්වල පත් වෙන්නට වෙනවා. මෙන්න මේ බඳු චර්යාවන්ගෙන් යුක්ත වුණොත් මෙන්න මෙහෙම තැන්වල ප්‍රතිසන්දියේ පිණිස, උත්පත්තියේ පිණිස යා හැකි. එතකොට අපි සතර අපාය ප්‍රතික්ෂේප කරනවා. සතර අපායට යන්න කැමති නෑ. හැබැයි අපි සුගතියට යන්න කැමති. සුගතියට යන්න කැමති, දුගතියට යන්න අකමැති. දැන් මේ කාවද සුගතියට යවන්න හදන්නේ? කාවද දුගතියෙන් මුදවන්න හදන්නේ? කාවද මුදවන්න හදන්නේ? මමනේ. මම කියන කෙනාව නේද මේ ගලව ගන්න හදන්නේ? එහෙනම් පැහැදිලිද? මම කියලා ගත්ත මම, මගේ ආත්මය මෙසේ ගත්ත දේනි සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය මතයි අපි සිල්වත් වෙලා තියෙන්නේ. සක්කාය දෘෂ්ටියෙන් මිදිලා නැහැ. සම්මස්සකත දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අපි මිදිලා තියෙනවා. ඒත් සක්කාය දෘෂ්ටියෙන් මිදිලා නැහැ. මම කියන සංකල්පයේ මත, මම කියන දෘෂ්ටිය මත තමයි අපි සිල්වත් වෙලා තියෙන්නේ, ගුණවත් වෙලා තියෙන්නේ, යහපත් වෙලා තියෙන්නේ. එනිසා අපට කියන්න අයිතියක් නැහැ හරියටම දිට්ඨින්ච අනුපගම්ම කියලා. අපි කවදා හරි දවසක මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් විතරක් නෙමෙයි කම්මස්සකත ඥානයෙන් යුක්ත වීම පමණක් නොවේයි, සත්පුද්ගල ආත්ම මම වගේ මගේ ආත්ම වශයෙන් දකින සක්කාය දෘෂ්ටියෙන්ද මිදුනොත් ඒ දෘෂ්ටියෙන් මිදී සිල්වත් වුනොත් ඒ දෘෂ්ටියෙන් මිදෙන කොටම අපිට දර්ශනයක් අපට පහළ වෙනවා. දර්ශනේන සම්පන්නෝ. ඒ දර්ශනයෙන් යුක්ත වුණොත් කාමයෙහි කෑදරකම නැති කරන්න පුළුවන්. නැවත ගර්භවාසයක පෙන්නේ නැහැ කියන්න ප්‍රකාශනය කරන්න පුළුවන් විදියට. එහෙනම් දැන් අපේ උත්සාහය කුමක්ද? අපි ඉන්න තැනින් ඉහළට ඔසවා තබන්න. අපි ඉන්නේ කොතනද? දිට්ඨින්ච අනුපගම්ම කියලා තමයි දෘෂ්ටියට නොඇති සිල්වත් වෙලා තමයි තියෙන්නේ. නමුත් ඒකේ අර්ධයයි. අපේ සිල්වත්කම නියත මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත් වෙලා තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත් වීම තුළ යන්න පුළුවන් කමක් නෑ. නැවත උපතකට ඉන්නේ නැහැ කියන කෙනට යන්න බෑ. සුගතියට යන්න පුළුවන්. අපි එතන ඉන්නේ. දැන් අපිට ඕන සබ්භා උප්පත්තියෝ දුග්ගති කියලා උත්පත්ති දුගති නම් කිසිම උපතකට නොයන කෙනෙකුට අපිපත් වෙන්න ඕන. එවැනි ගමන් මගකුයි අපිට උවමනා කරන්න. එහෙනම් අපි මොකද්ද මේ සඳහා අනුගමනය කරන්න ඕන? මොකක්ද බුදුරජාණන් වහන්සේ අපට ඒ සඳහා දුන්නු උපදේශය? අපි දැන් අන්න ඒ ටික විස්තර කරගන්න බලමු. පින්වතුනි, සක්කාය දෘෂ්ටිය පිළිබඳව අපි හරියට කතා කරනවා. මොකක්ද සක්කාය කියලා කියන්නේ? සක්කාය කියලා කියන්නේ මොකද්ද? රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන, මේ පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. සක්කාය කියලා කියන්නේ කුමකටද එතකොට? පංච උපාදානයට. පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. පංච උපාදානස්කන්ධයේ පිළිබඳව වර්ධවාගත් බව සත්‍ය මුවා කරගත් බවක් එබඳු දැක්මක් වේ නම් ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. එතකොට සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත සත්‍ය වසා වැරදි මතයකට පිවිසීම. පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් නොදැනීම සක්කාය දෘෂ්ටිය. දැන් සක්කාය දෘෂ්ටිය කියලා කියනකොට කුමක් නොදැනීමද? රූප උපාදානය පිළිබඳව, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය, මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම. ඒ පිළිබඳව වරදවාගත්ත සංකල්පය. ඇත්ත වසා ගැනීම ඇති කරගත්ත සංකල්පය සක්කාය දෘෂ්ටිය වෙනවා. දැන් අපිට මිදෙන්න ඕන ඩිස්ටින්ක් අනුපගම්ම වෙන්න නම් සැබවින්ම මේ සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න. මොකද්ද එතකොට අපි තවදුරටත් මේ සක්කාය කියන වචනය, සක්කාය කියන දෘෂ්ටිය පැහැදිලි කරගත්තොත් මොකද්ද මේ ගැන අපට ඉගෙන ගන්න තියෙන්නේ? බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන කාලේ ඉගැන්වීම් ආගම් දර්ශනවාද කීයක් තිබුණාද? දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා. ඔය දෙසටක් මිත්‍යා දෘෂ්ටි බවට විකාශනයට පත් උනේ මූලික වශයෙන් පැවතුණු දෘෂ්ටි දෙකක්. මොකද ඒ දෘෂ්ටි දෙක සාස්වත හා උච්ඡේද කියන දෘෂ්ටි එක තමයි දෙකක් මිත්‍යා දෘෂ්ටි බවට විකාශනයට පත් වෙන්නේ. සාස්වත හා උච්ඡේද. අපි ඒක අපි ගන්න විදිහෙන් කිව්වොත් සාස්වත කියනකොට ඇත කියන අදහස. උච්ඡේද කියනකොට නැත කියන අදහස. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කරන නිර්වචනයක් තියෙනවා. ඇත්ත හා නැත කියන අදහස. එතකොට මොනවද ඇත්ත කියන්නේ, මොනවද නැත කියන්නේ? මොනවද ඇත්ත කියන්නේ, මොනවද නැත කියන්නේ? සාස්වත කියනවා ඇත කියන අදහස. උච්ඡේද කියනවා නැත කියන අදහස. දැන් අපට පුළුවන් සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක හටගන්නේ කොතනද? කුමක් පදනම් කරගෙනද? අපට දෘෂ්ටි නිරෝධ කරන්න හම්බ වෙන්නේ නැහැ දෘෂ්ටි උපදින තැන් හඳුනාගත්තේ නැත්නම්. ඒ සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙක උපදින්නේ කොතනද? කුමක් පදනම් කරගෙනද? කුමක් පදනම් කරගෙනද? පංච උපාදානස්කන්ධය පදනම් කරගෙන. අපට රූපය පිළිබඳව ඇත්ත ඇතිසතියෙන් නොදන්නේ නම්, නොදකී නම් රූපය ඇසුරු කොට අපට උපදින දෘෂ්ටි හතරක් තියෙනවා. රූපං අත්ථතෝ සමනුපස්සති, රූපවංසං වා අත්ථානං, අත්ථනී වා රූපං, රූපස්මින් වා අත්ථාන. රූපයම ආත්මයයි කියලා ගන්නවා. රූපේ නිසා ආත්මයක් පවතිනවා කියලා ගන්නවා. රූපය තුල ආත්මයක් ඇත කියලා ගන්නවා. ආත්මය තුල රූපය ඇත කියලා ගන්නවා. එතකොට මේ විදිහට සෙසු ස්කන්ධ හතරකත් මේ වගේම හතර හතර වේදනාප්පනෝ සමනුපස්සති වේදනාවන් සංවා අත්තානං අත්තනීවා වේදනා වේදනාස්මින්වා අත්තානං. මේ විදිහට එක එක ස්කන්ධයට දෘෂ්ටි හතර ගානේ හතරවරක් පහ 20යි. මේකට කියන්නේ මොකද්ද? 20 ආකාර මිත්‍යා දෘෂ්ටි. 20 ආකාර සක්කාය දෘෂ්ටිය. මෙන්න මේ 20 ආකාර සක්කාය දෘෂ්ටිය තමයි ශාස්ත්‍ර සුත්තේද කියන දෙකට වැටෙන්නේ. රූපේ මාත්මයි, වේදනාව මාත්මයයි, සංඥා මාත්මයයි, සංඛාරේ මාත්මයයි, විඥානේ මාත්මයයි කියලා ගත්ත කෙනා මේ පහ උච්චේ දෘෂ්ටියද. රූපේම රූපයත් ආත්මයත් දෙකම එකයි කියලා ගත්ත කෙනා රූපේ නැතනකොට ආත්මයේද බිඳෙනවා බිඳෙනවා වෙන් වෙනවා කියලා එතනින් විරුද්ධ වෙනවා කියන අදහස එන්නේ. වේදනාවම ආත්මයයි කියලා ගත්ත කෙනා වේදනාව සිඳන බිඳන වෙනසින් කල ආත්මයේද ඉඳේ ඉඳේ වෙනසේ කියලා එහාට යන එකක් නැහැ කියලා එතනින්ම ඉවරයි කියන උච්චේ. තෙසු දෘෂ්ටිවාද 15ම රූපවන්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං කියන මේ 15ම සාස්වත දෘෂ්ටිය හා බැඳෙන ඇත කියන අන්තයට තමයි යන්නේ. දැන් අපි බොහෝ වෙලාවට මෙන්න මේ කියන දෘෂ්ටිවාද අපි කියන්නේ මේ 20ටම අපි වැටිලා කියලා. මේන් එකකට අපි වැටිලා ඉන්නවා. අපි දැන් මෙන්න මෙහෙම කතා කළොත් උදාහරණයක් ඇටියට අපි අපේ ගෙදර ඉන්න අම්මා ජීවත්ව ඉන්නකම් අපි ඒ සජීවි සිරුර දිහා බලාගෙන අපි කතා කරන අම්මා කියලා පෙන්වනවා මේ අම්මා කියලා. යම් දවසක ඒ අම්මා නිසල වුණා නම් පෙට්ටියක් මත තැන්පත් කළ දවසේ අපි මොකද්ද කියන්නේ? අම්මගේ මිනිය. අම්මගේ පෙට්ටිය. එතකොට දැන් මේ මෙතෙක් කල් අම්මා කිව්වේ කොමකටද? මේ සජීවි අපට පෙනුන රූපෙට, සිරුරට. දැන් ඒක අම්මගේ කියලා. එතකොට අම්මා කොහොමද? අන්න අපි හිතුවේ මිත්‍යා දෘෂ්ටි, අපි ඉන්නේ සාස්ව දෘෂ්ටි, සේ දෘෂ්ටි නෙමෙයි. රූපේ ආත්මය ඇත, ආත්මේ රූපේ ඇත. මේ ආදී දෘෂ්ටියක අපි ඉන්නේ. අපි ඒක තම තමන් හඳුනා ගන්න ඕනේ. දැන් අපි මෙතෙක් කල් හිතාගෙන හිටියා මේ රූපේම තමයි අම්මා ඉන්නේ කියලා. දැන් රූපය පැත්තකට වුණා, අම්මා පැත්තකට වුණා. අම්මා පරලෝ ගියා. රූපෙමෙහි ඉතුරු වුණා. දැන් මෙහෙම වෙන්ුණේ ඇයි? මේ දෙක එකට එකතු වෙලා ඉන්නවා කියන දෘෂ්ටියක අපි ඉඳී. ඒ ගැන ඉස්සර කතා කළ යුතුනේ අපිට තේරෙනවා. දැන් එහෙමනම් අපිත් මෙන්න මේ කියන සක්කාය දෘෂ්ටියක තාමත් රැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම ඉන්නවා නම් අපි තාම අපිට කියන්න බෑ දික්ඛින්ච අනුපගම්ම සීලවා කියන මේ කරණීය මෙත්ත සූත්‍රයේ අපට පෙන්වන සැබෑ ඉගැන්වීම අපේ ජීවිතයට ප්‍රායෝගිකයි කියලා කියන්න බෑ. යම් දවසක ඒ ඉගැන්වීම අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකයි කියන්න නම් අපි මෙන්න මේ කියන නිසි ආකාරයේ සක්කාය දෘෂ්ටියෙන්ම නිදෙන්න ඕන. එහෙනම් නිදෙන එකයි, නිදෙන්න නම් ඊළඟට අපි හොයන්න ඕන මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? අපට ඊළඟට අපට අපේ ගුරුවරු, අපේ ශාස්ත්‍රවරු අපට කියලා දෙන්න ඕන. එහෙනම් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න මොකද්ද කරන්න ඕන? මොකද්ද අපි සක්කාය දෘෂ්ටිය දුරු කරන්න ඕන?
මෙතෙක් කල් කුමක්ද කළේ? මොනවද කළේ? සක්කාය දෘෂ්ටි දුරු කරන්න භාවනා කළා. ඉතින් Hindu ආගමෙත් කරනවනි භාවනා. ඔය අපිට වඩා භාවනා කරනනේ රිමාලයේ ඉන්න අය. සක්කාය දෘෂ්ටි දුරු වෙනවද භාවනා කළායි කියලා? මෙන්න මේක තමයි අපි අද දවසේ වර්තමානයේ තුල කතා කරන්න ඕන තැන. අපි හුඟක් දෙනෙක් නිවන් දකින්න හදන්නේ භාවනා කරලා. පුළුවන්ද? පුළුවන්ද භාවනා කරලා නිවන් දකින්න? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා තියෙනවද කොහෙවත්? පින්වතුනි, ඉස්සර රජ කෙනෙක් ඥාතියෙන්ම උප්පත්තියෙන්ම අන්ද පිරිසක් ගෙනහැල්ලා ඇතෙකුට ලං කරලා කියන මේ ඇතා කොහොමද කියලා කියන්න කියලා. මේ ඇතාව අතගාපු අන්දයෝ එක එක්කෙනා එක එක තැන් අතගාලා කියනවා. එක්කෙනෙක් කියනවා ඇතා කියන්නේ හරියට හලුවලක් වගේ කියලා. කන අතගාපු අන්දයා කියනවා ඇතා කියන්නේ හරියටම පුල්ලක් වගේ සතෙක් කියලා. කොණ්ඩවල අතගාපු අන්දයා කියනවා ඇතා කියන්නේ හරියට මූහලක් වගේ සතෙක් කියලා. කකුල් අතගාපු අන්දයා කියනවා ඇතා කියන්නේ හරියටම වංගෙඩියක් වගේ සතෙක්. වලිගේ අතගාපු අන්දයෝ කියනවා ඇතා කියන්නේ හරියට මුස්නක් වගේ සතෙක්. එතකොට මේ එක එක්කෙනා ඇතා ගැන එක එක ප්‍රකාශන කළා, ඇතා සමාන කළා මෙන්න මේ වගේ කියලා. එතකොට දැන් ඇස් තියෙන අපිට පේනවා අන්දේව අලියා පිළිබඳව කියපු කතාව හරි කියලාද වැරදි කියලාද? වැරදි කියලා. එහෙනම් පින්වතුනි, අද දවසේ නිවන පිළිබඳවත් නිවන් මඟ පිළිබඳවත් තියෙන කතාව අදහස් මේ අන්දයන්ගේ ප්‍රකාශනයට සමාන කළාට වරදක් නෑ. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව සමස්ත ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. ඔයත් අනිවාර්යයෙන්ම කියවා බලන්න ඕන මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ සබ්බාසු සූත්‍රය. ඒකදී උන්වහන්සේ නිවන් දකින්න භාවනාවම විතරක් පණවලා නෑ. නිවන් දකින්නවා කියලා කියන්නේ සියලු ආශ්‍රව දුරු කරපු තැන. සබ්බාසව දුරු කළ තැන, සියලු ආශ්‍රව දුරු කළ තැන තමයි, ආශ්‍රක්ෂය කළ තැන තමයි නිවන. ඉතින් මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛාවහං වතු, අපි පිනක් කරලත් බලාපොරොත්තු වෙන්නේ ආශ්‍රවක්ඛය කරන්නේ. ඉතින් මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛාවහං වතු ආශ්‍රවක්ඛය කරන්න. ආශ්‍රක්ෂය කළ තැන තමයි රහත් ඵලය. එතකොට ආශ්‍රක්ෂය කිරීම සඳහා බුදුහාමුදුරුව දේශනා කරන පිළිවෙත භාවනාව විතරක් නෙමෙයි. උන්වහන්සේ ඒකදී කරුණු හතක් කියනවා. අත්ති භික්ඛවේ ආශ්‍රවා දස්සන පහතබ්බා. මහණෙනි, දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ති සංවරාපහතබ්බා, සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. පටිසේවනාපහතබ්බා, ප්‍රතිවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. අදිවාසනාපහතබ්බා, ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. පරිවජ්ජනාපහතබ්බා, දුරුකිරීමෙන් බැහැරවීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. විනෝදනා පහතබ්බා, යටපත් කිරීමෙන්ම පහ කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව තිබෙනවා. භාවනා පහතබ්බා, භාවනාවෙන්ම දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. දැන් ආශ්‍රව දුරු කරන්න භාවනා විතරද පනවලා තියෙන්නේ? හතක් තියෙනවා. භාවනාව කියන්නේ තුන්ට ආශ්‍රක්ෂය කරන වැඩපිළිවෙලේ හතෙන් එකයි. එතකොට අපි හයක්ම අතහැරලා පුළුවන් භාවනාවෙන් විතරක් කරන්න ඉතින් මේ අපිට බැරි වුණේ නිසායි. එහෙනම් මෙන්න මේ සමස්ත වැඩපිළිවෙලෙත් ප්‍රධානම න්‍යාය තමයි දස්සනේන සම්පන්න. දර්ශනයකින් යුක්ත කෙනාට තමයි අනිත් සියලු අංග නිවන පිණිස අවබෝධයේ පිණිස ප්‍රත්‍යක්ෂ භාවයේ පිණිස හසුරුවන්න පුළුවන්කම තියෙනවා. දර්ශනයකින් යුක්ත නොවුණු කෙනාට අවබෝධයේ පිණිස නිවන පිණිස ප්‍රත්‍යක්ෂ භාවයේ පිණිස සෙසු වැඩපිළිවෙල එකක්වත් නිවැරදිව ප්‍රායෝගික ක්‍රියාවලියකට යොමු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා දර්ශනය කියන එක වැදගත් වෙනවා. සංවරය පිණිසත්, ප්‍රතිවේක්ෂාව පිණිසත්, විවසීම පිණිසත්, දුරු කිරීම, යටපත් කිරීම භාවනාව පිණිසත් දර්ශනය. එයින් තොර කෙනෙකුට සිංහාට යන පිළිවෙතක් නැහැ. මොකද්ද දර්ශනයකින් යුක්තයි කියලා කියන්නේ? දිට්ඨිංචන කුදම්. දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. මොන දෘෂ්ටියෙන්ද? සක්කාය දෘෂ්ටියෙන්. හොඳයි, සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න අපි මොකද්ද කරන්න ඕන? නැවතත් අපේ ප්‍රශ්නට අපි සක්කාය කියන එක අපි නැවත වතාවක් කතා කළොත් මම, මගේ, මගේ ආත්මයේ වශයෙන් අරගෙන තියෙන්නේ මොනවද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දෘෂ්ටිමේ වශයෙන් අපි වැළඳගෙන තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. රූපේ මම, රූපය මගේ, රූපේ මගේ ආත්මය. වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය. මේ විදිහට සංඥා සංඛාර විඥාන මේ පංචපාදානස්කන්ධය තමයි අපි මම, මගේ, මගේ ආත්මය වශයෙන්. දැන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ මොකද්ද? නේතං මම, නේසෝ අමස්මි, නමේසෝ අත්තාත්. මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා සම්මප්පඤ්ඤාය දත්තබ්බං යහපත් ප්‍රඥාවෙන් දකින්න කියලා කියනවා. එහෙනම් දැන් අපි මම, මගේ, මගේ ආත්මයේ වශයෙන් වරදවාගෙන ඇත්නම්, දෘෂ්ටිමේ වශයෙන් ගෙන ඇත්නම් පංචපාදානස්කන්ධය. දැන් අපි මේ වරදවාගත්ත දෘෂ්ටියෙන් මිදෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? පංචපාදානස්කන්ධයේ පිළිබඳව සොයා විමසා බලන්න ඕන. බුදුහාඳුරේ පිළිබඳව දේශනා කළේ කොහොමද? රූපේ පරිජානාති, වේදනාය පරිජානාති, සංඥාය පරිජානාති, සංඛාරේ පරිජානාති, විඥානං පරිජානාති. රූපේ පිරිසිදු දකින්න, වේදනාව පිරිසිදු දකින්න, සඤ්ඤා සංඛාර විඥාන පිරිසිඳ දකින්න. අපි කියනවානේ සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා. නිවන ගැන කතා කරනකොට කියනවා සත්‍ය අවබෝධ කරගන්න ඕන, ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන කියලා කියනවා. එතකොට මොන ඇත්තද අවබෝධ කරගන්න ඕන? කුමකට ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන? පංචපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. පංචපාදානස්කන්ධයේ ඇත්තයි අපි අවබෝධ කරගන්න. මේ ඇත්ත අපි දැක්ක දාට, ඇත්ත අවබෝධ කරගත්ත දවසට අපි ළඟ තියෙන වරදවාගත්ත දෘෂ්ටියෙන් අපි මිදෙයි. නිකන් මිදෙනවා නෙමෙයි, මේ මිදීමත් එක්කම අපිට දැක්මක්ද, දර්ශනයක්ද පහළ වේවි. දැන් අපි බලමු ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ ගමන් මග කොහොමද සිබඳුද කියලා. පංචපාදානස්කන්ධය පිළිබඳව යමෙකු සොයා බලනවා නම් ඒ සොයා බලන්නට ආරම්භ කරන්න ඕන හරි දැක්මකින් යුක්තව. දැන් අද දවසේ අපි විශේෂයෙන් මේ රූප උපාදානස්කන්ධය පිළිබඳව හරියට ගැඹුරින් භාවනා කරන රූපේ පිළිබඳව විමර්ශනය කරන විමසා බලනවා කොහොමද මේ රූපය කියන්නේ මේ කය කියන්නේ ආත්ම වශයෙන් සුභ වශයෙන් ගත යුත්තක් නොව මේ කයේ තියෙන්නේ කෙස් ලොම් නිය දත් හම මස නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් දෙතිස් තුනක වශයෙන් බොහෝම අසුභ කර්මස්ථානයේ අසුභ විදිහට මේ කය පිළිබඳව බලනවා වඩනවා මේක අනිත්‍යයි කියලා නිතර පුරු කරනවා මේ කය අනිත්‍යයි කියලා මේ කයේ තියෙන ආයතන ඇස කන නාසය දිව ශරීරය මනස මේවා අනිත්‍යයි කියලා අපි නිරතුරුව මෙනෙහි කරනවා දැන් අපි මෙන්න මෙහෙම කරන පරිේෂණයක් ප්‍රායෝගික අභ්‍යාසයන් අපි මුද්දෙනි කරනවා දැන් අපි එහෙම කරන අයගෙන් ඇහුවොත් මොකටද අසුභ වශයෙන් බලන්නේ මොකටද ඔය අනිත්‍ය බලන්නේ කියලා ඇහුවොත් ඒත් දන්නේ නැහැ ඒ අසුභ වශයෙන් බලන්නේ මොකටද කියලා අනිත්‍ය බලන්නේ මොකටද කියලා ඇහුවාම අරමුණක් නෑ එහෙම වෙන්න බෑ පින්තුනි අපි මේක පටන් ගන්න ඕනම මේක බලන්නේ මේක හොයන්නේ කුමක් සඳහාද කියලා දැනගෙන දැන් අපි හිතන්නකෝ කෙනෙකුට මහා පොළව හාරලා මෙනිකක් මතු කර ගන්න ඕන කියන ඕනකම අරමුණ ඇති කරගත්තොත් එයා මහා පොළව හාරලා යමක් හොයන අරමුණක් තියාගෙන මට මෙන්න මේ අවශ්‍යතාවය උදෙසායි මම මේක කරන්න කියලා. තව කෙනෙක් අරමුණක් නැතුව පොළව හාරන මෙනික අතට හම්බ වුණත් මෙනික පිළිබඳව අරමුණක් නොතිබුණා නම් ඔහුගේ ක්‍රියාවලිය නිෂ්ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා අපි අනිත්‍ය වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ බලන්න ඕන බලන්නේ ඇයි කියන කාරණාව තේරුම් අරගෙන. එහෙමනම් පින්වතුනි අපි ඇසු ධර්මයේ තුල මෙතෙක් කාලයක් ඇසුරු කළ ධර්මයේ තුල අපි තේරුම් අරගෙන තියෙන ඕන මේ සියලු දුක පදනම් වෙලා තියෙන්නේ මූලික වෙලා තියෙන්නේ සක්කාය දෘෂ්ටිය මතයි. සක්කාය දෘෂ්ටියයි දුරු කරන්න ඕන. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මම මගේ ආත්මය වශයෙන් පංච උපාදානස්කන්ධය ගත්ත බව. එහෙනම් මේ දෘෂ්ටිය දුරු කරන්න නම් මෙන්න මෙහි ඇත්ත දැකිය යුතුයි. ඒ නිසා මේ පහ පරිචයනය කළ යුතුයි සෑයයි. අපි අද දවස් හුඟක් දෙනෙක් කරන්නේ මොකද්ද කය ගැන මේ විදිහෙන් බලලා අනිත්‍ය වශයෙන් අසුභ වශයෙන් ධාතු වශයෙන් බලලා ලබාගත් උත්තරයක් තියෙන මොකද්ද? සත්වයේ නැත. පුද්ගලයේ ආත්මයක් කෙනෙක් දෙයක් මමෙක් නැත. මෙතන මේ දුඟ දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි ඇත කියන තැනින් පටන් ගත්ත සාස්වතයෙන් ඇරඹුවා. අවසන් කළේ කොහෙන්ද? නැත. නැත් දුච්චේ දෘෂ්ටි. මඳුන් පිළිවෙත හම්බ වෙලා මේ අපි තවත් දෘෂ්ටියකින් තවත් දෘෂ්ටියකට මාරු වුණා විතරයි. එහෙනම් අපි ඒ සඳහා ගත්ත විහෙස මහන්සිය නිෂ්ඵලයි. බලාපොරොත්තුව ඉස්සර වෙලා නැහැ. අද දවසේ නිවන් මඟ කියලා වඩන උඟාක් දෙනෙක් මෙන්න මේ වගේ නිෂ්ප්‍රයෝජන වැඩපිළිවෙලකට තමයි යොමු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට තියෙන වගකීමක් අපේ ක්‍රියාකාරකම් ටික හරි පැත්තට හරි දිශාවට යොමු කරගන්න. එහෙමනම් අන්නේ අරමුණෙන් සක්කාය දෘෂ්ටි නිරෝධය සඳහා මම මගේ මගේ ආත්මයේ වශයෙන් මෙය ගත හැකිද? රූප වේදනා සංඥා සංඛාර විඥාන මම කියලා මගේ කියලා මගේ ආත්මයේ වශයෙන් ගත හැකිද? ඒ බවයි අපි සරා බලන්න ඕනේ. එහෙම නැත්නම් මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ කුමක්ද? එතනයි අපි නිරවුල් කරගන්න ඕන. දැන් අපි හොඳයි අපි කාටත් පැහැදිලි පහසු තැනකින් අපි ආරම්භ කළොත් අපි මේ රූපයේ පිළිබඳව හොයනවා. මේකේ ලොම්, නිය, දත්, හම, මස, නහර, ඇට, ඇට මිදුරු, රකුගඩු, හදවත මේ ආදී වශයෙන් කොටස් වලට කඩ කඩා බෙද බෙදා අපි බලනවා. බලලා බලලා අපි මොකද්ද අපට මේ කඩ කඩා හොයන්නේ? මොකද්ද හොයන්නේ මේ? මම ඉන්නවද කියලා. එතකොට මම හම්බ වෙනවද? දැන් මෙහෙම කඩලා කඩලා බෙදලා බෙදලා අපේ උත්තරය આવොත් අර උත්තරේ නම් මම නැහැ කියන උත්තරය આવොත් හරිද? එහෙනම් වැරදි. එහෙනම් දැන් අපි කඩලා කඩලා බෙදලා මොකද්ද අරගෙන තියෙන උත්තරේ? මොකද්ද මෙතෙක් අරගෙන තියෙන උත්තරේ? දැන් නැත කියන තැනට ගියා නම් වැරදි. එහෙනම් දැන් අපි බලලා බලලා මේක බලලා මොකද්ද ගන්න ඕන උත්තරේ? ප්‍රශ්නයක් තියෙනවා අපිට නේද? විසඳුනේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේක බලන්නේ? බලන්න ගිහිල්ලා මහන්සි වෙලා අන්තිමට වැටෙන්නේ පරිදි තැනකටන. එහෙනම් මොකටද මේක බලන්නේ කියන අදහස තමයි. එහෙමනම් අන්න අපි මේක දිහා බැලුවේ හරියට බලන්න ඕන පිළිවෙල ඉගෙනගෙන නෙමෙයි. මේක බලන්න ඕන පිළිවෙල අපි ඉගෙන ගන්න ඉගෙන ගත්තා නම් එහෙම වෙන්නේ නෑ අපි. ඒත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම කියවා බැලිය යුතු සූත්‍රයක් සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ සත්තරහන සූත්‍රය. සංයුක්ත නිකායේ තුන සත්තරහන සූත්‍රය. ඒකදී අපිට රූපය මෙහෙම මේ කැලි 32කට කඩලා විතරක් බලලා හරියන්නේ නැහැ රූපය බැලුවා වෙන්නේ නේ. රූපය පිළිබඳව සම්පූර්ණ බැලුවා වෙන්න නම් ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්ංගම ඉතිරූපස්ස අස්සාදෝ ඉතිරූපස්ස ආදීනව ඉතිරූපස්ස නිස්සරණ ඉතිරූපස්ස නිස්සරණ මග්ගෝ එහෙම නැත්නම් රූප නිරෝධ කරන මග්ග හතක් තියෙනවා. රූපය පිළිබඳව හරියට පිළිසිඳ දකින්න නම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් රැසක් මේ සත්තහට්ඨාන සූත්‍රයේදී අපිට මේ එක එක ස්කන්ධ පිළිබඳව වෙන වෙනම උගන්වලා තියෙනවා. දැන් අපි කොහෙන්වත් ගන්න ඕනේ නැහැ කාගෙන්වත්. මේ බුදුහාමුදුරන්ගේ දේශනාවල් හොඳට තියෙනවා. අපි පෞද්ගලික මතවාදවලට යා යුතු නෑ. හැම තැනකම අපිට තියෙන්නේ සූත්‍රයේ තව තැනක තියෙන දෙයක්, පිටකයේ තව තැනක තියෙන දෙයක් ගෙනහැලා එකතු කරන්න විතරයි. අපිට මොකක්වත් කරන්න ඉතුරු කරලා නැහැ බුදුහාමුදුරුවෝ. සියල්ල දේශනා කරලා තියෙනවා. එහෙනම් දැන් අපි ඉති රූපං රූපය මෙබඳුයි කියලා දැනගත්තා විතරයි කෙත්ලොම් නියදත් සම්මස්නාර දෙපිටකට බෙදෙනකොට. එහෙම නැත්නම් සතර මහා ධාතුවට බෙදෙනකොට මේ වැඩපිළිවෙල එක කොටසයි. ඉති රූපම් මෙන්න මේකයි රූපය. දැන් අපිට හම්බ වුනේ රූපයේ සතර මහා ධාතුවක්. එහෙම නැත්නම් රූපය දෙතිස් කුණුපයක්. එතකොට මම නොවු, මගේ නොවු, මගේ ආත්මය නොවු සතර මහා ධාතුවක්. ඒක පිළිබඳව කතා කරන්න ඕන වැඩ පිළිවෙල වල බොහෝ තියෙනවා. අපි මේ කෙටියෙන් කතා කරන්නේ. එතකොට දැන් එතනින් අතර කරන්න බෑ. එහෙනම් මෙබඳු වූ දෙතිස් කුණුකයන්ගෙන් යුක්ත වූ, එහෙම නැත්නම් සතර මහා ධාතුවෙන් යුක්ත වූ මෙබඳු කයක් කොහොමද හටගන්නේ? ඉදේ පවතිනවද? දෙවියන් වහන්සේ මවලාද? නෑ. එහෙනම් කොහොමද මේක පවතින්නේ? ඉතිරූපස්ස සමුදය ඇති වෙන්නේ කොහොමද? හටගත්තම අවුකසක. එතන ඉඳලා මේක වැඩුණේ අද මේ මොහොත දක්වා මොන වෙන්නේ? ආහාරයෙන්නේ නේද? ආහාර නොලැබුණා නම් මේකයි පවතිනවද? අපි දැන් මේ කයට ආහාර නොදී දවස් කීපයක් තිබුවොත් මොකද වෙන්නේ? පවතීද මේ කය? එහෙනම් රූපේ පවතින්නේ මොනවා නිසාද? ආහාර. එහෙනම් මම නම් ආහාර ඇතත් නැතත් රූපේ මම නම් පවතින්න ඕනනේ. එහෙනම් අනුන් නිසා නම් පවතින්නේ. අනුන් නැති වෙනකොට නැති වෙලා යනවා නම් මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගත යුතුද? අන්න අපිට අර අපි ගත්ත වැරදි දෘෂ්ටියට පහර වදිනවා. අපි නිවැරදිව මේ දිහා බැලුවොත් එතකොට අපි දෙතිස් කුණක ධාතු වශයෙන් බලනකොට කෙස් මමද? කෙස් මගේද? කෙස් මගේ ආත්මයද? ලොම් මමද? මගේද? මගේ ආත්මයද? එතකොට අපේ දෘෂ්ටියට පහර වදිනවා වෙන වෙනම බලනකොට. ඊළඟට මෙබඳු පිළිකුල් කයත් ආහාරය නිසා නම් පවතින්නේ, ආහාර නැති වෙනකොට නැතිවෙනවා. ඉතිරූපස් සමුදය, ඉතිරූපස් අත්තංගම. ඇති වෙන්නේ මෙහෙමනම්, නැති වෙන්නේ මෙහෙමනම්, එහෙනම් මේ කය හදන ආහාරයේ ආත්මද? බත් පාන් කව්පි මුංගට අල බතල ආත්මද? එහෙනම් අනාත්ම දෙයකින් ආත්මයක් හැදෙන්න පුළුවන්ද? අනාත්ම දෙයින් හැදෙන්නේ අනාත්ම දෙයක්මයි. එහෙනම් මගේ ආත්මය කියලා මෙතන ගත හැකි බවක් ඇද්ද නැද්ද කියන එක අපිට. ඉතින් ඒ වගේම ආස්වාදය ආදීනවය අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ ටික තේරුම් ගන්නකොට රූපයෙන් මිදෙන්න ඕන කියන කැමැත්ත උපදිනවා. රූපයෙන් මිදහත් වෙන්න ඕන කියන කැමැත්ත එනවා. ඒ කියන්නේ මෙතෙක් රූපය මම, මගේ, මගේ ආත්මය කියන දැඩිව ගත්ත දෘෂ්ටියක් තිබුණා නම් මේ විදිහට බලනකොට ඒ දෘෂ්ටියෙන් මිදෙනවා. කොහොමද මිදෙන්නේ? ආස්වාද ආදීනව දෙක හොඳට බලන්න වෙනවා. දැන් මේ රූපේ නිසා සැපයක් නැද්ද අපිට? රූපයක් දැක්කහම ලස්සනයි, හොඳයි, සැපයි කියලා හිතෙන්නේ නැද්ද? හිතන නිසානේ අපි රූපයට ඇලුම් කරන්නේ නේ. නමුත් ඒ ඇලුම් කරන රූපයේ තියයි මනාපයි කියලා හිතන රූපය ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? එනස් ලස්සනයි, හොඳයි, සපයි කියලා ගත්ත හැම දෙයක්ම අන්තිමට අපට ආදීනවයක්ම තමයි ඉතුරු කරලා තියෙන්නේ නේ. එතකොට අපි බලන්න ඕන මේ කය පිළිබඳව කරන ගවේෂණයේදී මේ ආදීනවය වැඩිපුර. කෙස්ලොම් නියදත් සම්මස්නහරාදී වශයෙන් අපිට බලනකොට අපිට හම්බ වෙන්නේ පිළිකුල් වූ අසුබ වූ අවයව ටික. මේ අවයව ටික පවතින්නේ ආහාරයෙන්. එතකොට තණ්හාවෙන්, ආසාවෙන් ආහාර හොයමින් ධර්මයෙන් හෝ අධර්මයෙන්, හොඳින් හෝ නරකින් ආහාර හොයමින් තවමින් තොවමින් හදන්නේ මොකද්ද? පෝෂණය කරන්නේ මොකද්ද? කෙස්, ලොම්, නිය, දත් හම්මවත් මේවා සුබ දේවල්ද? මම මගේ ආත්මය වශයෙන් ගන්නවද? එහෙනම් මේ ආහාර දිදී අපි හදන්නේ මොකද්ද? පෝෂණය කරන්නේ මොකද්ද? දැන් නම් හිතන්නේ මම කනවා. මාව තමයි මේ පෝෂණය. දැන් අපි මම කියන්නේ මොකද්ද කියන එක කොහෙල බැලුවා අපිට හම් වෙන්නේ මොනවද? දෙදෙස් කුණප ටිකක්. අවයව ටික. ඒවා එකක්වත් මහන්සියෙන් දුක් විඳලා හොයලා පෝෂණය කරලා රැකගත යුතු දෙයක්ද? ඊළඟට මෙන්න මේ අපි තණ්හාවෙන් ආහාර සපයමින් හදාගන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර නම් ඒ දෙතිස් කුණප ටිකත් එක්ක සැකසීච්ච මේ කය අපිට ලබලා දීලා තියෙන ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? කුංචි ආස්වාදයක් තියෙනව නැතිනේ. ආදීනව මොනවද? ගිරිමානන්ද සූත්‍රයේ කියවන්න ඕන ටික. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, දිවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ. මේ දහසක් රෝග පීඩා වද වේදනා කොහෙද හැදෙන්නේ? එහෙනම් කය කියන්නේ දෙතිස් කුණපනම්. ඒ දෙතිස් කුණම මතින් හැදුණු කය තුල හටගන්නේ දෙන්නේ වද වේදනා නම් ඒක තණ්හාවෙන් මම කියලා මගේ කියලා මගේ ආත්මය වශයෙන් ගත යුතුද? එහෙනම් අපිට මෙහෙම හරියට අපේ ගවේෂණය කළොත් මේක අත්හැරිය යුත්තක් කියන එක තමයි පෙනෙන්නේ. මේකෙන් දුර විය යුතුයි, මේකෙන් මිදිය යුතුයි, නිස්සරණය කළ යුතුයි කියන අවබෝධයට අපි එනවා. කොහොමද දැන් බලන්න හොඳ ලස්සන තැන. අපි මේ විදිහට බැලුවේ මිදෙන්න නෙමෙයි. මෙහෙම බැලුවාම තමයි මිදෙන්න ඕන කියන කැමැත්ත එන්නේ, නිස්සරණේ. දැන් අද අපි මේ ටික බලන්නේ මිදෙන්න, නිවෙන්න. නිවන් මඟ කියලා බුදුහාමෙන් දේශනා කළානේ. මෙහෙම බැලුවාම මොකද අපිට ලැබෙන්නේ? නිස්සරණේ. මේ රූපයෙන් මිදෙන්න ඕන කියන අදහස කැමැත්ත එනවා. කැමැත්ත ආවම රූපයෙන් මිදෙන්න රූප නිරෝධ කරන මගක්, නිස්සරණයට මගක් වෙනම හොයාගන්න. මේ අකුබ වශයෙන්, දෙතිස් කුණප වශයෙන්, ධාතු වශයෙන් බලබලා ඉන්න එක නෙමෙයි නිස්සරණයට මග. එහෙනම් දැන් ඔන්න ඔබ තේරුම් ගන්න අපට මේ ස්කන්ධ පිළිබඳව ගවේෂණයේදී මූලික කොටසක් තියෙනවා. ඉතිරූපං, ඉතිරූපස්ස සමුදය, ඉතිරූපස්ස අත්තංගම, ඉතිරූපස්ස අස්සාදෝ, ඉතිරූපස්ස ආදීනෝ. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඥාන ස්කන්ධ පහටත් එහෙමමයි. එතකොට එහෙම බැලුවාම මේ පංච උපාදානස්කන්ධයෙන් වහාම නිදහස් වෙන්න ඕන, මිදෙන්න ඕන කියන, නිස්සරණය කරන්න ඕන, ඈත් වෙන්න ඕන කියන අදහස එනවා, උපදිනවා. එතකොට මිදෙන්න ඕන කැමැත්ත ඇති වුණොත් තමයි අපි දැන් අපි මේ ගේ ගිනි අරගෙන, ගිනි ගත්ත බව අපි දන්නේ නැත්තම් මේ දොරටු වලින් අපි එළියට පැන ගන්න ඕන කියන කැමැත්තක් අපිට එනවද? යම් විදිහකින් අපි දැනගත්තොත් මේ ගේ හාත්පසින් ගිනි ගන්නවා, තව මොහොතකින් අළු වෙලා යනවා කියලා අපි මොකද කරන්නේ? ඉක්මනින් අපි දොරටුවක් හොයනවා මේකෙන් එළියට පැන ගන්න. දැන් අපි මේකෙන් පැන ගන්න ඕන කමක් නැති ඇයි? හාත්පස ගිනි ගත් බව දන්නේ නේ නේද? නිච්ඡං පජ්ජලිති විසංකාවට කිව්. හාත්පසින් ගිනි අරගෙන දැන් අපි අන්නර රූපාදී ස්කන්ධයන් පිළිබඳව හරියට ගවේෂණය කළා නම් අපිට ගිනි ගත්ත ගයක් වගේ මේ ස්කන්ධ ටික තියෙනවා. ඒකට ඇලුම් කරන්න හිතෙන්නේ නැහැ. රූපේ නිද්දින්දති, වේදනාය නිද්දින්දති, සංඥා නිබ්බින්දති, සංඛාරේ නිබ්බින්දති, විඥාන නිබ්බින්දති, කලකිරෙනවා. කිස්මණින් මේකෙන් එළියට පැන ගන්න තමයි ඕන වෙන්නේ. පැන ගන්න දොරටුවක් ඕනනේ. එහෙනම් මේකෙන් මිදෙන මගක්. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ මාර්ගය කියන එකේ අවස්ථා දෙකක් ඇති බව. දැන් අපි මේ කතා කළේ, මෙතෙක් කතා කළේ මාර්ගයේ එක කොටස. මෙන්න මේක ටිකට කියනවා ආදි ධම්මචර්යාව කියලා. එහෙම නැත්නම් పూర్ව ප්‍රතිපදාව කියලා කියනවා. పూర్ව ප්‍රතිපදාව කියලත් කියනවා, ආදි ධම්මචර්යාව කියලත් කියනවා. ඊළඟට කොටසට කියනවා ධම්මචර්යාව, එහෙම නැත්නම් මාර්ගය. මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය දැක්ක කෙනාට මේ ස්කන්ධයන්ගේ මිදෙන්න ඕන කියන කැමැත්ත සච්ඡන්දතාව වෙනවා. එතකොට මිදෙන්න ඕන. මිදෙන්න නම් මොකද කරන්නේ? මිදීම සඳහා කළ යුතු වැඩපිළිවෙල තවත් එකක් වෙනවා. දැන් මොකකින්ද දුර වෙන්න ඕන? නිදහස් වෙන්න ඕන. සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ සත්පුද්ගල ආත්ම සංකල්පය. අපට සත්පුද්ගල ආත්ම සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ කොතනද? කොහමද? අන්න අපිට දිට්ඨ සුත මුත විඤ්ඤාත දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. දැන් අපි රූප දකිනවා, ලෝකය දකිනවා. දැන් අපි කියනවා මට රූප පේනවා. එතකොට යමක් පේනවා, යමක් දකිනවා. එතකොට දකිනවා කියනකොට දකින්නෙකුත් නිර්මාණය වෙලා නේද? දකිනවා කියනකොටම කර්තෘ ඉන්නව නේද? අහනවා, ඇහෙනවා කියනකොටම කර්තෘ නිර්මාණය වෙලා නේද? පුද්ගල භාවය ගොඩනැගිලා නේද? එහෙනම් අපිට පුද්ගල භාවය දුරු කරන්න පුළුවන් වෙන්නේ කොතනද? මෙන්න මේ ditta suta muta viññāta කියන ධර්මතාවත් එක්ක තමයි පුද්ගල භාවය, ආත්ම සංකල්පය ගොඩනැගෙන්නේ. එහෙනම් අපිට දුරු කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ධර්මතාවත් එක්ක. එහෙනම් අපිට අර මෙතෙක් බැලූ දර්ශනයෙන් වෙන් වෙලා ඊට වඩා එහාට යන විශිෂ්ට දැක්මකට, දර්ශනයකට එන්න වෙනවා. ඒ ටික කතා කරන් දැන් වෙලා තියෙනවද? එතකොට දැන් ඔබට පැහැදිලි දකින්නවා කියනකොට, පේනවා කියනකොට, බලනවා කියනකොට දකින්නේ, බලන්නේ, පෙනෙන කෙනෙකුත්. එතකොට අපිට මම මගේ කියලා ගන්න ඕනද? හිතලා ගන්න ඕනද? නේ. දකින්නවා, පෙනෙනවා කියනකොටම සක්කාය දෘෂ්ටිය ඒ තුල නිර්මාණය වෙලා, ආත්ම දෘෂ්ටිය ඒ තුලම ඉපදිලා, මේ මම මගේ මගේ ආත්මය කියලා ගුඩ ගහලා බුලි ගහලා ගන්න ඕන එකක් නෙමෙයි. මෙන්න මේ එක්තරා දර්ශනයකින් යුක්ත නොවන හැම මොහොතකම දේමයි මේ සක්කාය දෘෂ්ටිය උපදින. දකින්නවා, පේනවා, බලනවා, ඇහෙනවා, අහනවා, දැනෙනවා, සුවඳ දැනෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, සිතුවිලි දැනගන්නවා කියනකොටම කර්තෘ නිර්මාණය වෙලා පුද්ගල සංකල්පය, ආත්ම සංකල්පය ගොඩනැගිලා සක්කාය දෘෂ්ටිය ඉපදිලා. දැන් එහෙනම් අපි දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන ධර්මතාවයන් එක්ක පුද්ගල සංකල්පය ගොඩ නැගෙන්නේ නැති විදිහකට, කර්තෘ නිර්මාණය නොවන විදිහකට පුළුවන් ද මේ දැකීම, ඇතිවීම දැනීම දැන ගැනීම භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අපට තියෙන සක්කාය දෘෂ්ටිය නිරෝධ කරන්න තියෙන, සියලු ආශ්‍රව දුරු කරන්න තියෙන, අපි බලාපොරොත්තු වෙන අමා සැපේට යන්න තියෙන මාවත දර්ශනය එතනයි නිර්මාණය වෙන්නේ. දැන් අපිට මෙන්න මෙතනදී අපි ටිකක්